ඌවේ ගුරු ගෙදර ගුවන් විදුලියේ අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජා ගුවන් විදුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර
ඌවේ ගුරු ගෙදර
ආදරණීය ද්වේපුතේ, අද පුරවැසි අධ්‍යයනය පාඩමින් ඔබ හමුවන්නේ පතුල්ල විහාර මහාදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යිනී කේටි චම්පිකා ප්‍රියදර්ශිනී ගමකේ ගුරු මෑණියන්. අපි පුරවැසි අධ්‍යාපනයේ පාඩම සමග එක්වෙමු.
මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන ආදරණීය දුවල පුතාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. දුවේ පුතේ, ඉක්මනටම ඔයාලගේ පුරවැසි අධ්‍යාපන පොතයි අභ්‍යාස පොතයි සූදානම් කරගන්නකෝ. හරි, අද මං ඔයාලට කියලා දෙන්න සූදානම් වෙන්නේ 11 ශ්‍රේණියේ පුරවැසි අධ්‍යාපන විෂයේ 3 පාඩම වන මානව හිමිකම් හා යුතුකම් කියන පාඩම පිළිබඳව. මානව හිමිකම් හා යුතුකම් කියන පාඩම පිළිබඳව. ඔයාලා ඔයාලගේ පෙළ පොතේ 45 පිටුවේ තියෙන පාඩම ඉක්මනටම පෙරලා ගන්න. හරි, අපි මුලින්ම බලමු මානව හිමිකම් කියන්නේ මොනවද කියලා. ඔයාලා දන්නවද මානව හිමිකම් කියන්නේ මිනිසත් බව ලැබීම නිසා කිසිදු ભેදයකින් තොරව මිනිසාට උපතින්ම හිමිවන අයිතිවාසිකම් වලට තමයි දුවේ පුතේ මානව අයිතිවාසිකම් කියලා කියන්නේ. මානව අයිතිවාසිකම් ලැබීමෙන් මිනිසයන්ට ගරුත්වයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව සමාජයේ ජීවත් වෙන්න පුළුවන්. දැන් මේ දවස්වල බලන්නකෝ, අපි නිවසටම වෙලා නින්නේ, අපිට අධ්‍යාපනයේ ලැබීමේ අයිතිය උල්ලංඝනය වෙලා තියෙනවා, කැමති තැනක යාමේ ඊමේ අයිතිය උල්ලංඝනය වෙලා තියෙනවා, අපේ සංස්කෘතික අංග අපිට සමරන්න බැරි වෙලා තියෙනවා, වෙසක්, නත්තල්, පාස්කු නේද, මේ කිසි දෙයක් අපිට සමරන්න බැරි වෙලා තියෙනවා, අපි නිවසට සිරකාරයන් බවට පත් වෙලා තියෙනවා. ඔයාලා කැමතිද මේ විදියට හැමදාම ඉන්න? කැමති නෑනේ නේ. අපි කැමති නිදහසේ අපේ කටයුතු සිදු කරන්න. අන්න මෙන්න මේ මිනිසුන්ට මිනිසෙකු වීම නිසාම මේ ලැබෙන අයිතිවාසිකම් වලට තමයි පුතේ අපි සරලව කිව්වොත් මානව අයිතිවාසිකම්, එහෙම නැත්නම් මානව හිමිකම් කියලා කියන්නේ. මානව අයිතිවාසිකම් ලැබීමට තියෙන එකම සුදුසුකම තමයි මිනිසත් බව ලැබීම. මිනිසත් බව ලැබීම, මිනිසෙකු වී ඉපදීම. මේ මානව අයිතිවාසිකම් නිසියාකාරයෙන් භුක්ති විඳීමට ලැබෙන්නේ නැති සමාජයක මිනිස් ජීවිත සුරක්ෂිත වෙන්නේ නැහැ. හරියට වහල් සමාජයක් වගේ. මිනිස් ජීවිතවල පැවැත්ම හා ගරුත්වය ආරක්ෂා වීම සඳහා මානව අයිතිවාසිකම් අත්‍යවශ්‍ය වෙනවා. එතකොට අපිට සමාජයේ ගරුත්වයෙන් ජීවත් වෙන්න, ඒ වගේම අපේ පැවැත්ම යහපත් කරගන්න අපිට මානව අයිතිවාසිකම් අත්‍යවශ්‍යම කාරණය. මානව අයිතිවාසිකම් විශ්වමය සංකල්පයක් විදියට හඳුන ගන්න පුළුවන්. විශ්වමය කියන්නේ මුළු ලෝකෙම මිනිස්සුන්ට පොදු දෙයක්. අපිට විතරක් මේ අයිතිවාසිකම් ලැබෙනවා. ඉන්දියාවට මේ අයිතිවාසිකම් ඕන්නේ, ඇමරිකාවේ මිනිස්සුන්ට මේක ඕන්නේ, එහෙම කියන්න බෑ. මුළු ලෝකෙම ඉන්න මිනිස්සුනම් මේ මිනිස්සුන්ට පොදුවේ මේ අයිතිවාසිකම් ලැබෙන්න ඕනි, මේ අයිතිවාසිකම් සාධාරණ වෙන්න ඕනි වගේම හැමෝටම සමානාත්මතාවය නැමැති මූල ධර්මයේ යටතේ පදනම් වෙලා ලැබෙන්න ඕනි කියන එක තමයි විශ්වීය සංකල්පයක් කියන එකේ අර්ථය බවට පත් වෙන්නේ. එතකොට වර්තමාන ලෝකෙ දිහා බලනකොට අපිට පේනවා හැම මිනිසෙකුටම මේ අයිතිවාසිකම් සාධාරණව සහ සමානාත්මතාවයෙන් ලැබෙන්නේ නැහැ කියලා. හැබැයි ස්ත්‍රී පුරුෂ විදිහට, ජාති ආගම් විදිහට, කුල බේද විදිහට අපිට වෙනස් කොට සලකන්නේ නැතිව හැමෝටම පොදුවේ අයිතිවාසිකම් හිමිවීම මේ මානව හිමිකම් වල තියෙන විශේෂතම ලක්ෂණයේ විදිහට හඳුනා ගන්න පුළුවන්. එතකොට කිසිම ભેදයක් නොසලකා හැමෝටම ඒකාකාරීව මානව අයිතිවාසිකම් හිමිවිය යුතුයි කියන එක තමයි මානව අයිතිවාසිකම් වල පදනම බවට පත් වෙන්නේ. හරි දුවේ පුතේ, දැන් ඔයාලට අවබෝධයක් එන්නේ නැති මොකද්ද මානව අයිතිවාසිකම් කියන්නේ කියලා නේද? ඔයාලගේ පොතේ 46 වෙනි පිටුවේ රූප සටහනක් දක්වලා තිබෙනවා, පේනව නේද? හොඳින් බලන්න. හරි, මේ රූප සටහනේ දක්වලා තියෙනවා මානව හිමිකම්. පොදු මිනිස්යන්ට හිමි වෙන හිමිකම් වලට අපි කියනවා මානව හිමිකම් කියලා. මේ මානව හිමිකම් ලැබීම තුලින් අපිට ලැබෙන ප්‍රධාන දේවල් දෙකක් මේකේ මේ රූප සටහනේ දක්වලා තියෙනවා. මොනවාද? එකක් තමයි මානව පැවැත්ම. අපේ පැවැත්ම සිද්ධ වෙන්න නම් අපිට ජීවත් වෙලා හොඳින් අපේ ජීවිත ගත කරන්න, ගත කිරීමට අපි කියනවා මානව පැවැත්ම කියලා. එතකොට මේ මානව පැවැත්මට වගේම මානව ගරුත්වය, අපිට සමාජයේ ජීවත් වෙනකොට අපි මිනිසෙක් විදිහට ගරුත්වය අපිට ලැබෙනවනේ. එතකොට මේ මානව පැවැත්මට සහ මානව ගරුත්වය අපිට ලැබෙන්න නම් අනිවාර්යෙන්ම මානව හිමිකම් අපිට තිබිය යුතුයි. නැත්නම් අපිට මානව අපේ පැවැත්මත් අපිට නැති වෙනවා, ඒ වගේම අපේ ගරුත්වයත් නැති වෙනවා. එතන මෙතන තව දුරට සඳහන් වෙලා තියෙනවා පුතේ, මේ රූප සටහනේ මානව ගරුත්වයට අයිතිවන අයිතිවාසිකම් විදිහට සිවිල්, දේශපාලන අයිතිවාසිකම්, සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්. අපි පස්සේ බලනවා මේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් කියන්නේ මොනවාද කියලා. ඒ වගේ මානව පැවැත්මට අදාළ අයිතිවාසිකම් විදිහට ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් අපිට දක්වන්න පුළුවන්. හරි, දැන් ඔයාලට තේරෙනවා ඇති මේ කොච්චර අපිට වැදගත්ද මානව හිමිකම් කියලා නේද? දුවේ පුතේ, මානව හිමිකම් සෑම පුද්ගලයෙකුටම උපතින්ම හිමි වෙන්න ඕනි. නමුත් දුවේ පුතේ, ඉතිහාසයේ ගවේෂණය කරද්දී ඒ தත්ත්වය අපිට දැක ගන්න ලැබෙන්නේ නැහැ. අපි විවිධ යුග පසු කරලානේ මේ දක්වා ඇවිල්ලා තියෙන්නේ. මොනවාද ඒ යුග? වහල් යුගය, වැඩවසම් යුගය වගේ යුග පහු කරලා තමයි මේ නූතන යුගයට අපි ඇවිල්ලා තියෙන්නේ. අපි ගත්තොත් වහල් යුගය, වහල් යුගයේදී මිනිසුන් වහලුන් විදිහට තමයි හිටියේ. රදලයන්ගේ උපකරණයක් විදිහට හිටියේ. කිසිම නිදහසක්, කිසිම මානව හිමිකමක් ලැබුණේ නැහැ. වැඩවසම් යුගයේ ගත්තොත් ඉඩමට බැඳලා තිබුණේ අපේ ජීවිත. පරම්පරාවෙන් පරම්පරාවට ඒ ඉඩම්වල දාසකම් කරන්න වෙනවා, වැඩ කරන්න වෙනවා මිනිස්සුන්ට. කිසිම නිදහසක් සහ අයිතිවාසිකමක් ලැබුණේ නැහැ. නමුත් දුවේ පුතේ, මේ සමාජයේ ක්‍රමයෙන් දියුණු වීමට පටන් ගත්තට පස්සේ අයිතිවාසිකම් පිළිබඳව මිනිසගේ උනන්දුව වැඩි වෙන්න පටන් ගත්තා. මිනිස්සු හොයන්න පටන් ගත්තා අපිට ලැබෙන්න ඕනේ අයිතිවාසිකම් මොනවාද කියන එක පිළිබඳව. මෙහෙම අයිතිවාසිකම් පිළිබඳව උනන්දුව වැඩි වෙන්න පටන් ගත්තට පස්සේ මේ අයිතිවාසිකම් ලබා ගැනීම සඳහා පාලකයන්ට එරෙහිව සටන් කිරීමට, ඒ වගේම විවිධ අරගල කරන්න, ඒ වගේම පාලකයන් සමග ගිවිසුම් වලට එළඹීමට පටන් ගත්තා. පාලකයන් සමග ගිවිසුම් වලට එළඹීමට පටන් ගත්තා. ඒ විදිහට අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් වැදගත් වන ඓතිහාසික අවස්ථා කිහිපයක් තියෙනවා. මේ විදිහට වර්තමානයේ අපිට අයිතිවාසිකම් ලැබුණේ මේ ඓතිහාසික අවස්ථා නිසා සහ මිනිසුන් විසින් කරන ලද අරගලවල විප්ලවවල ප්‍රතිඵලයක් විදිහට. ඔයාලගේ පොතේ 47 වෙනි පිටුවේ මුලින්ම සඳහන් වෙනවා ඒ අවස්ථා පිළිබඳව. අපි බලමු මොනවාද ඒ අවස්ථා කියලා. ක්‍රිස්තු වර්ෂ 1215 බ්‍රිතාන්‍යයේ මැග්නා කාටා ගිවිසුම. ක්‍රිස්තු වර්ෂ 1689 බ්‍රිතාන්‍ය අයිතිවාසිකම් පිළිබඳ පනත. ඒ වගේම 1776 ඇමරිකානු නිදහස් ප්‍රකාශනය. ඇමරිකාව වහල් සමාජයේ නිදහස් වෙන්නේ 1776. 1789 මිනිසා පුරවැසියන් පිළිබඳ ප්‍රංශ ප්‍රකාශනය. එතකොට ප්‍රංශයේ ලුවි රජවරුන්ට එරෙහිව සිදු වුණ ප්‍රංශ විප්ලවයෙන් පස්සේ තමයි ලෝකෙට මානවවාදය, නිදහස, සමානාත්මතාව, සහෝදරත්වය කියන මෙන්න මේ සංකල්ප ලෝකෙට එන්නේ. ඒ වගේම 1917 රුසියානු විප්ලවය රුසියාවේ සාර් පාලනයට එරෙහිව ගෙන ගිය විප්ලවයේ ප්‍රතිඵලයක් විදිහට සමානාත්මතාවාදී සමාජය කියන සංකල්පය ලෝකෙට එනවා. එතකොට මෙන්න මේ වගේ ගිවිසුම් මගින්, විප්ලව මගින් තමයි අපේ අතීතයේ මිනිසුන් අද අපිට හිමි වෙලා තියෙන අයිතිවාසිකම් ලබා දීලා තියෙන්නේ. ඔයාලා හොඳින් පොත අධ්‍යයනය කරලා මේ අවස්ථා පිළිබඳව හොඳින් මතක තියාගන්න ඕනි. මේකෙන් අපිට පැහැදිලි වෙන්නේ මිනිස්සුන් නිදහස්ව නිවහල්ම ඉන්න නම් අයිතිවාසිකම් අවශ්‍ය වෙනවා කියන එක. එතකොට මිනිස්සුන්ට මේ අයිතිවාසිකම් පිළිබඳව විශාල උනන්දුවක්, කැමැත්තක් ඇති වෙලා තියෙන්නේ. ඒ තරම්ම ජීවිතවලට පැවැත්මට සහ ගරුත්වයට අයිතිවාසිකම් අවශ්‍යම දෙයක් වෙන නිසා නේද දුවේ පුතේ? ඒ වගේම ඔයාලගේ 47 වෙනි පිටුවේ රූපසටහනක් දක්වලා තියෙනවා නේද? මේ රූපසටහනේ තියෙන්නේ මොනවාද බලන්නකෝ. අයිතිවාසිකම් සම්බන්ධ ක්‍රියාවලිය කරුණු දෙකක් මත පදනම් වෙනවා කියලා මේකේ දක්වලා තියෙනවා මේ රූපසටහනේ. එතකොට අයිතිවාසිකම් ඉල්ලා සිටින්නන් සහ අයිතිවාසිකම් ලබා දීමට බැඳී සිටින්නන්. අයිතිවාසිකම් ඉල්ලා සිටින්නන් සහ අයිතිවාසිකම් ලබා දීමට බැඳී සිටින්නම්. එතකොට අයිතිවාසිකම් ඉල්ලන්නේ කවුද? කවුද ඉල්ලන්නේ? පුරවැසියෝනේ. අයිතිවාසිකම් ඉල්ලන්නේ පුරවැසියෝ. මේ අයිතිවාසිකම් දීමට බැඳී ඉන්නේ කවුද? බැඳී ඉන්නේ පාලකයන්. එතකොට මේක, මේ අයිතිවාසිකම් කියන සංක්‍රියාවලිය අපිට මේ විදිහට කරුණු දෙකක් මත පදනම් වෙනවා කියලා සඳහන් කරන්න පුළුවන්. හරි, අපි දන්නවනේ දුවේ පුතේ, ප්‍රධාන ලෝක යුද්ධ දෙකක් ලෝකේ වෙලාගෙන තිබුණා. ඒ ලෝක යුද්ධ අපි හඳුන්වනවා පළමු ලෝක යුද්ධය හා දෙවන ලෝක යුද්ධය විදිහට. පළමු ලෝක යුද්ධයේ තිබුණේ 1914 ඉඳලා 1918 දක්වා. ඔයාලගේ පොතේ තියෙන ඔයාලා හයිලයිට් කරගන්න ඕනි මම මේ කියන කාරණා. 1914 ඉඳලා 1918 දක්වා තිබුණා. දෙවන ලෝක යුද්ධය 1939 ඉඳලා 1945 දක්වා පැවතුණා. 1939 ඉඳලා 1945 දක්වා පැවතුණා. දුවේ පුතේ, මේ ලෝක යුද්ධ ඉතා බිහිසුණු ඒවා, තාමත් භයංකර ඒවා. ඒවායින් මිනිස් ජීවිත ලක්ෂ ගාණක් අහිමි වුණා. විශාල පිරිසක් ආබාධිත තත්ත්වයට පත් වුණා. ඒ වගේම විශාල පිරිසක් සරණාගතයන් බවට පත් වුණා. දේපල විනාශ වුණා. මිනිස් අයිතිවාසිකම් විශාල ලෙස උල්ලංඝනය වුණ අවස්ථා විදිහට අපිට මේ ලෝක යුද්ධ දෙක හඳුනා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ, මේ නිසා මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ලෝක නායකයින්ගේ අවධානය යොමු වෙන්න පටන් ගත්තා. මේ අනුව 1945 දී ලෝකයේ තියෙන විශාලතම රාජ්‍ය සංවිධානය බිහි වෙනවා. ඒ සංවිධානය තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය. ඔයාලා අහලා ඇති නේද? එක්සත් ජාතීන්ගේ සංවිධානය බිහි වෙනවා. ඒ විතරක් නෙවෙයි, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 1948 පෙබරවාරි 10 දින මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කර ගන්නවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලය විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කර ගන්නවා. එහිදී සියලු දෙනාටම සර්වසාධාරණව මානව හිමිකම් හිමි විය යුතු බව එහි දක්වලා තිබෙනවා. එතකොට ඉතාම වැදගත් ඓතිහාසික අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් මේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කර ගැනීම. එතකොට මානව ඓතිවාසිකම් අපිට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. මානව ඓතිවාසිකම් අපිට ආකාර දෙකකට වර්ග කරන්න පුළුවන්. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විදිහටත්, ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් විදිහටත් අපිට අයිතිවාසිකම් වර්ග දෙකකට වෙන් කරන්න පුළුවන්. නැවත වතාවක් කියමු බලන්න. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් විදිහට වගේම ආර්ථික, සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් විදිහට අපිට මානව අයිතිවාසිකම් වර්ග කරන්න පුළුවන්. එතකොට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳව දැන් අපි විමසලා බලමු. ඔයාලා 50 පිටුව පෙරලා ගන්න ඉක්මනටම. 50 පිටුව. ඒකේ සඳහන් වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳව විශ්ව ප්‍රකාශනය සඳහන් කාරණා පිළිබඳව. මේ ප්‍රඥප්තියේ වගන්ති කීයක් තියෙනවද දුවේ පුතේ? හොඳට මතක තියාගන්න, හැම විභාගෙම ප්‍රශ්න පත්‍ර තුල මේක අහන ප්‍රශ්නය වගන්ති 30ක් තියෙනවා. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ වගන්ති කීයක් තියෙනවද? වගන්ති 30ක් තියෙනවා. ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ මේ වගන්ති සංඛ්‍යාව කීයද කියලා. වගන්ති කීයද? වගන්ති 30ක් තියෙනවා. මේ විශ්ව ප්‍රකාශනයේ අරමුණ ඒකේ පූර්විකාවේ සඳහන් කරලා තියෙනවා. ඒ අරමුණු අපි පොඩ්ඩක් විමසා බලමු. නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අත්‍යවශ්‍ය බව. දැන් මානව අයිතිවාසිකම් කියලා නිකන් කිව්වට වැඩක් නැහැනේ. නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න ඕනේ. මොකද මිනිස්සු නීතියට බයයිනේ, දඬුවම් ලැබෙන නිසා. ඒකට මෙතන කියනවා නීති මගින් මානව අයිතිවාසිකම් ආරක්ෂා කර දීම අත්‍යවශ්‍ය වෙනවා කියලා. ඒ වගේම ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා වැඩි කරන්න ඕනි කියලා කියනවා. ජාතීන් අතර අද ලෝකයේ රටවල් සැකසීලා තියෙන ජාතීන් අනුවනේ, ශ්‍රී ලාංකීය ජාතිය, ඉන්දියානු ජාතිය, ඇමරිකානු ජාතිය, මේ විදියට ජාතීන් අනුව තමයි ලෝකය රටවල් සකස් වෙලා තියෙන්නේ. එතකොට මේ ජාතීන් අතර මිත්‍ර සම්බන්ධතා වැඩි වෙනකොට එකිනෙකාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න කවුරුත් යන්නේ නැහැ නේද? ඒ වගේම සඳහන් කරනවා සමාජ ප්‍රගතිය හා වඩා යහපත් ජීවන තත්ත්වයක් උදා කර දෙන්න ඕනි කියලා. හැමෝටම ඉතාම හොඳ ජීවන තත්ත්වයක් උදා කර දිය යුතුයි කියන එක මේකේ අරමුණ විදිහට සඳහන් කරලා තියෙනවා. මේ විශ්ව ප්‍රකාශනයේ සඳහන් අයිතිවාසිකම් පිළිබඳව ඔයාලා හොඳින් කියව ගන්න ඕනේ. මේකේ 30ක් තියෙනවනේ නේද? මම කීපයක් විතරක් සඳහන් කරන්නම්. මේක ඉතාම සරල භාෂාවෙන් තියෙන්නේ, ඔයාලට හොඳින් තේරුම් ගන්න පුළුවන්. පළවෙනි අයිතිවාසිකම විදිහට හඳුන්වලා දීලා තියෙන්නේ සියලු මිනිස්සුයෝ නිදහස්ව උපත ලබති කියලා. ඒ කියන්නේ හැමෝටම ඉපදීමේ අයිතිවාසිකම ලැබිය යුතුයි කියන එක මෙතනදී දක්වලා තියෙනවා. ඒ වගේම ඉපදෙනෙකුටම ගරුත්වය හා අයිතිවාසිකම් වලින් සමාන වෙනවා කියලා දක්වනවා. අපි ඉපදුනාට පස්සේනේ නේද කුල, මල, ભેද, ಜಾති, ආගම් සියලුම දේවල් අපි ඇති වෙන්නේ ඉපදුනාට පස්සේනේ. හැබැයි මෙතන කියනවා ගරුත්වයෙන් උපත ලබන්න ඕනි, ඒ වගේම හැමෝටම අයිතිවාසිකම් සමාන ආකාරයෙන් ලැබෙන්න ඕනි කියලා. ඒ වගේම ಜಾති, ජන වර්ග, ස්ත්‍රී පුරුෂ භාවය, ආගම්, භාෂාව, දේශපාලනේ ආදී කිසිදු ભેදයකින් තොරව විශ්ව ප්‍රකාශනයේ අයිතිවාසිකම් හැමෝටම හිමි වෙන්න ඕනි කියලා මේකේ සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම හැමෝටම ජීවත් වීමේ අයිතිය ලැබෙන්න ඕනි. ඒ වගේම සිටීමේ අයිතිය ලැබෙන්න ඕනි. ඒ වගේම පෞද්ගලික ආරක්ෂාවට හැමෝටම හිමිකම් ලැබෙන්න ඕනි කියලා මේ විශ්ව ප්‍රකාශනයේ සඳහන් වෙනවා. එතකොට මෙහි මේ විදිහට අයිතිවාසිකම් 30ක් පුළුල්ව සඳහන් කරලා තියෙනවා. ඔයාලා හොඳින් මේවා කියවලා මේකෙන් කීපයක් ඔයාලා මතක තබා ගන්න ඕනි. ඉතින් මේ විශ්ව ප්‍රකාශනයේ තියෙන අයිතිවාසිකම් තමයි අර අපි ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරේ. මොනවාද? සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් විදිහට. ඔයාලට දැන් විභාගෙට සමහරලාට එන්න පුළුවන් සිවිල් අයිතිවාසිකම් දෙකක් ලියන්න, දේශපාලන අයිතිවාසිකම් දෙකක් ලියන්න, එහෙම නැත්නම් ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් දෙකක් ලියන්න කියලා. මම උදාහරණ කිහිපයක් පැහැදිලි කරන්නම්. සිවිල් අයිතිවාසිකම් විදිහට අපිට ගන්න පුළුවන් ජීවත් වීමට ඇති අයිතිය, පෞද්ගලික ආරක්ෂාවට ඇති අයිතිය, වහල්භාවයෙන් දාසභාවයෙන් මිදීමට ඇති අයිතිය, ක්‍රූර, අමානුෂික, අවමන් සහගත සැලකිලි වලින් මිදී සිටීමට ඇති අයිතිය වගේ දේවල් අපිට ගන්න පුළුවන් සිවිල් අයිතිවාසිකම් විදිහට. ඒ වගේම දේශපාලන අයිතිවාසිකම් විදිහට අපිට ගන්න පුළුවන් නිදහස් මත දැරීමේ අයිතිය, එම නිදහස් මත ප්‍රකාශ කිරීමේ අයිතිය, ඒ වගේම ඍජුවම තෝරාගත් නියෝජිතයෙකු මගින් රට පාලනයට සහභාගී වීමට ඇති අයිතිය, නියෝජිතයෙක් විදිහට පාලනයට සහභාගී වීමට ඇති අයිතිය, ආණ්ඩුව විවේචනය කිරීමට ඇති අයිතිය, දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීමට ඇති අයිතිය, මේවා අපිට ගන්න පුළුවන් දේශපාලන අයිතිවාසිකම් විදිහට. ඒ වගේම ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් විදිහට අපිට අයිතිවාසිකම් ගණනාවක් තියෙනවා නේද? අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය, රැකියාවක් කිරීමට ඇති අයිතිය, සාධාරණ වැටුපක් ලබා ගැනීමට ඇති අයිතිය, වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට ඇති අයිතිය, ඒ වගේම සංස්කෘතික, විද්‍යාත්මක, කලා කටයුතු වලට සහභාගී වීමට ඇති අයිතිය. ඔය විදිහට අපිට ලැබෙන තියෙන මේ අයිතිවාසිකම් මේ විදිහට වර්ග කරන්න පුළුවන්. එතකොට මගේ දුවල පුතාලා හොඳින් මතක තියාගන්න ඕනේ මොනවාද සිවිල් අයිතිවාසිකම්, මොනවාද දේශපාලන අයිතිවාසිකම්, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් මොනවාද කියන එක පිළිබඳව හොඳ වැටහීමක් තියෙන්න ඕන. හරි. දුවේ පුතේ, මානව අයිතිවාසිකම් පිළිබඳව නිත්‍යානුකූල භාවයක් ඇති කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විසින් සම්මුති දෙකක් 1966 දී සම්මත කරගෙන තියෙනවා. ඒ මොනවාද කියලා අපි බලමු. එකක් තමයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය. අනිත් එක තමයි ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳව අන්තර්ජාතික සම්මුතිය. එතකොට 1966 දී මේ සම්මුති දෙක සම්මත කරගෙන තියෙනවා. ඒක ලෝකයේ මානව හිමිකම් වලට ලබා දුන්න නිත්‍යානුකූල භාවයක් ඇති කිරීමට මේකෙන් සමත් වෙලා තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. ආදරණීය දුවේ පුතේ, සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය සුරක්ෂිත කිරීමට තවත් වෛකල්පිත සම්මුතියක් 1966 දී සම්මත කරගෙන තියෙනවා. ඒ වගේම මරණ දඬුවම අහෝසි කිරීමේ අරමුණ ඇතිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ දෙවන වෛකල්පිත සම්මුතිය 1989 දී සම්මත කරගෙන තියෙනවා. මේ සම්මුතියට අස්සන් කරලා තියෙන රටවල් කුමන හෝ වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වන කිසිදු පුද්ගලයෙකුට මරණ දඬුවම නියම කිරීම තහනම් කරලා තියෙනවා. ඒ කියන්නේ කුමන මේ සම්මුතියට අස්සන් කරලා තියෙන රටවල් මේකට එකඟ වෙන්න ඕනි. ඒ කියන්නේ කිසිම පුද්ගලයෙක් කුමන වරදක් කරත් ඒ පුද්ගලයාට මරණීය දඬුවම දෙන්න බෑ. ඒ වෙනුවට වෙනත් විකල්ප දඬුවම් නියම කරන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. හැබැයි ලංකාව මේකට තාම අස්සන් කරලා නැහැ. ඒකට හේතුව තමයි අපේ රටේ වරද සිදු කරන අයට ඒ අපරාධ වැරදිවලට මරණීය දඬුවම තවම ලබා දෙනවා අධිකරණය විසින්. ඒකට ඒ නිසා තාම ලංකාව මේකට අස්සන් කරලා නැහැ. ඒ වගේම දුවේ පුතේ, ආර්ථික සමාජීය සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය සඳහා ඇතිකල සම්මුතියට වෛකල්පිත සම්මුතිය 2008 දී සම්මත කරගෙන තියෙනවා. ඒකේ සඳහන් වෙනවා අධ්‍යාපනය ලැබීමට, සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීමට ඇති අයිතිය, නිදහසේ රැකියාවක් තෝරා ගැනීමට ඇති අයිතිය ආදී අයිතීන් ගණනාවක් මේ සම්මුතිය මගින් තහවුරු කරලා තියෙනවා. එතකොට ඔයාලට මම මේ දක්වා සඳහන් කරේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මගින් සම්මත කරගන්නා ලද මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ සඳහන් කාරණා පිළිබඳව සහ ඊට පස්සේ මේ අයිතිවාසිකම් සුරක්ෂිත කර ගැනීම සඳහා ඇති කරගෙන තියෙන වෙනත් සම්මුති සහ වෛකල්පිත සම්මුතීන් පිළිබඳව. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කාන්තාවන්ට වන අසාධාරණයන් වළක්වා ගැනීමට වගේම වෙනස්කම් කිරීම තුරන් කිරීම සඳහා සම්මුතියක් සම්මත කරගෙන තියෙනවා. කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස් කිරීම තුරන් කිරීම පිළිබඳ සම්මුතිය විදිහට අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. මේකට කියනවා සීඩෝ සම්මුතිය කියලත් කියනවා. සීඩෝ සම්මුතිය කියන්නේ කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ වෙනස්කම් කිරීම තුරන් කිරීම පිළිබඳ සම්මුතිය තමයි සීඩෝ සම්මුතිය කියන්නේ. 1979 දෙසැම්බර් 18 මේ සම්මුතිය සම්මත කරගෙන තියෙනවා. 1981 දී ශ්‍රී ලංකාව මේ සම්මුතිය පිළිගෙන මේකට අස්සන් කරලා තියෙනවා. ඒක ඉතාම වැදගත් කාරණයක්. දුවේ පුතේ, මේ සම්මුතියට අනුව 1993 දී ශ්‍රී ලංකාවේ කාන්තා ප්‍රඥප්තියක් සකස් කර තිබෙනවා. ලංකාවේ කාන්තාවන් සඳහා විවිධ ප්‍රඥප්තීන්, ඒ වගේ විවිධ ආයතන පිහිටවලා තියෙනවා මේ සම්මුතියට අනුව. ඒ වගේම කාන්තා කටයුතු සම්බන්ධයෙන් වෙනම අමාත්‍යංශයක් පිහිටුවලා තියෙනවා. කාන්තා කටයුතු පිළිබඳ වෙනම අමාත්‍යංශයක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම ජාතික කාන්තා කමිටුවක් පිහිටුවලා තියෙනවා. ඒ වගේම ගැහැණු ළමයින්ට හා කාන්තාවන්ට එරෙහිව සිදු කරන වැරදි දණ්ඩනීය අපරාධ වශයෙන් දණ්ඩනීති සංග්‍රහයට ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ගෘහස්ත ප්‍රචණ්ඩත්වය පිළිබඳ පනතක් සම්මත කරගෙන තිබෙනවා. එතකොට මේ වගේ වැදගත් දේවල් රාශියක් කාන්තාවන් වෙනුවෙන් ලංකාව ඇති කරලා තියෙනවා. ඔයාලට විභාගෙට එන්න පුළුවන් ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් ඇති කරගෙන තියෙන කාරණා මොනවාද කියන එක පිළිබඳව, ආණ්ඩුව විසින් ගෙනලා තියෙන කාර්යයන් මොනවාද කියන එක පිළිබඳව. ඒ වගේම දුවේ පුතේ, රටක ජීවනාලිය වෙන්නේ කවුද? ළමයිනේ. ළමයි තමයි අනාගත පරම්පරාව බවට පත් වෙන්නේ. මේ නිසා වඩා යහපත් වර්තමානයක් තුලින් පළදායි අනාගතයකට ළමයින් යොමු කිරීම ඉතාම වැදගත්. නමුත් ලෝකයේ ළමයින් දිහා බලනකොට මේ හැම ළමයකටම අයිතිවාසිකම් එක විදිහට ලැබෙන්නේ නැහෙනේ. ඔයාලා දන්නවා සමහර ළමයි ළමා ශ්‍රමිකයන් ලෙස යොදා ගන්නවා. ඒ වගේම ළමා සොල්දාදුවන් විදිහට අපේ රටේ යුද්ධේ තිබුණානේ නේ, ළමා සොල්දාදුවන් විදිහට යොදා ගන්නවා. ළමයින් විවිධ අපයෝජනවලට ලක් වෙනවා. ඒ වගේම අධ්‍යාපනයේ ලැබීමට අයිතිවාසිකම් නොමැතිව වදහිංසාවලට ලක්වීම, අයිතිවාසිකම් උල්ලංඝනය, යුද ගැටුම් නිසා අද ළමයින් අනාථ භාවයට පත්වීමක් දක්නට ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි, ළමයින්ට හොඳ සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න නැහැ. ආහාර පාන නැතිව මන්ද පෝෂණයට බොහෝ ළමයින් ලෝකේ ලක් වෙලා තියෙනවා. මේ වගේ ඛේදනීය තත්ත්වයක් නිසා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ අවශ්‍යතාවය කෙරෙහි ලෝක ජනතාවගේ අවධානය ප්‍රබල ලෙස යොමු කිරීමට හේතු වෙලා තිබෙනවා. දුවේ පුතේ, ළමා අයිතිවාසිකම් සුරකීම සඳහා විවිධ උත්සාහයන් අරගෙන තියෙනවා. මේ උත්සාහයන්වල අග්‍ර ප්‍රතිඵලයේ විදිහට අපිට ගන්න පුළුවන් 1989 නොවැම්බර් 20 වෙනිදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියක් සම්මත කරගෙන තියෙනවා. එතකොට 1991 සිට මේක ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලංකාවත් මේකට අත්සන් කරලා තියෙනවා. කීතාම වැදගත් කාරණයක්. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය පූර්විකාවකින් වගේම වගන්ති 54කින් සමන්විතයි. ඔන්න මේක හයිලයිට් කරගන්න ඕනි ඔයාලා. වගන්ති කීයක් තියෙනවද ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ? වගන්ති 54ක් තියෙනවා. මේක බොහෝ විභාගවලට අහන ප්‍රශ්නයක්. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම විශේෂ අරමුණු 4ක් පදනම් කරගෙන සිදු වෙනවා. ඒ තමයි ළමයාගේ ආරක්ෂාව, ළමයාගේ පැවැත්ම, ළමයාගේ සංවර්ධනය සහ සහභාගීත්වය කියන කාරණා. ඒ වගේම ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතිය මූලධර්ම 4ක් මත පදනම් වෙනවා නේද? මොනවාද? ළමයාගේ උපරිම යහපත, ඒ වගේම සහභාගීත්වය, වෙනස් කොට නොසැලකීම, පැවැත්ම හා සංවර්ධනය කියන මූලධර්ම 4කින් සමන්විත වෙනවා. හරි දුවේ පුතේ, ළමේ කියලා අපි හඳුන්වන්නේ කොයි වගේ කාලයක් ගත කරන අයටද? අපි ළමේ කියලා කියන්නේ වයස් සීමාව ගත්තොත්? ඔව්, මේ සම්මුතිය දක්වලා තියෙනවා. මේකේ පළමු වගන්තියෙන්ම වයස අවුරුදු 18ට අඩු සෑම මිනිසෙක්ම ළමෙක් විදිහට පිළි අරගෙන තියෙනවා. වයස අවුරුදු 18ට අඩු සෑම ළමෙක්ම ළමෙක් විදිහට පිළි අරගෙන තියෙනවා. ළමයින් කිසිදු ආකාරයක වෙනස්කමකට ලක් නොකර මෙම සම්මුතිය සඳහන් අයිතිවාසිකම් වලට හිමිකම් ලැබිය යුතු බව දෙවන වගන්තියේ සඳහන් වෙලා තියෙනවා. මේ වගේ වගන්ති 54 තුලම ළමයින්ට ලැබිය යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් දක්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් විවිධ පුද්ගලයන් විශේෂ කොට දක්වලා ඔවුන් පිළිබඳ විවිධ සම්මුති ඇති කරගෙන තියෙනවා. අබාධ සහිත පුද්ගලයන් පිළිබඳව 2006 සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම ආදිවාසී ජනතාව සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කරගෙන තියෙනවා. ඒ වගේම කම්කරු අයිතිවාසිකම් පිළිබඳ 1919 අන්තර්ජාතික කම්කරු සංවිධානය බිහි කරගෙන තියෙනවා. ඒ වගේම පරිසරය සම්බන්ධයෙන් රියෝ ප්‍රකාශනය සම්මත කරගෙන තියෙනවා. එතකොට මේ විදිහට මිනිසුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් සම්බන්ධයෙන් විවිධ සම්මුති ගිවිසුම් ඇති කරගෙන තියෙනවා මේවා සුරක්ෂිත කිරීම සඳහා. දුවේ පුතේ, මේ පාඩම ඇසුරින් ඔයාලට මන් දෙන මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනි. නැවත වතාවක් පාඩම කියවලා හොඳින් කියවලා පිළිතුරු ලියන්න ඕනි. එහෙනම් ඔයාලගේ අභ්‍යාස පොතේ ඉක්මනට මේ ප්‍රශ්න ටික ලියා ගන්නකෝ. 1. මානව අයිතිවාසිකම් යනු කුමක්ද? 2. මානව අයිතිවාසිකම් දිනා ගැනීම සම්බන්ධයෙන් වැදගත් වන ඓතිහාසික අවස්ථා තුනක් නම් කරන්න. 3. ප්‍රශ්නේ, පළමුවෙනි හා දෙවන ලෝක යුද්ධ පැවති කාල සීමාවන් ලියන්න. 4. ප්‍රශ්නේ, එක්සත් ජාතීන්ගේ සංවිධානය මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත කළේ කවදාද? මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය තුළ වගන්ති කීයක් තිබේද? 6. ප්‍රශ්නය, මානව අයිතිවාසිකම් වර්ග කර දක්වන්න. හත, කාන්තා අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කළ සම්මුතිය කුමක්ද? ඊළඟ ප්‍රශ්නය, එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ වගන්ති කීයකින් සමන්විත වේද? 9. ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග තුනක් ලියන්න. 10. කම්කරු අයිතීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සම්මත කර ක්‍රියාත්මක කරන අනපනත් මොනවාද? ආදරණීය දුවේ පුතේ, මේ පාඩම නැවත ඔයාලා හොඳින් කියවලා මේ ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න ඕනි. පසුගිය විභාග ප්‍රශ්න ගණනාවක මේ පාඩමෙන් ප්‍රශ්න ගණනාවක් ඇවිත් තියෙනවා. එතනදී මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය පිළිබඳව වගේම ළමයින් සම්බන්ධයෙන් ඇති කරලා තියෙන සම්මුතිය, ඒ වගේම කම්කරුවන් සම්බන්ධයෙන් ඇති කරලා තියෙන සම්මුතිය, ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් ඇති කරලා තියෙන සම්මුතිය, ඒ වගේම කාන්තාවන් සම්බන්ධයෙන් ලංකාවේ රජයේ මොන වගේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද, ළමයින් සම්බන්ධයෙන් මොන වගේ ක්‍රියාමාර්ග අරගෙන තියෙනවද? ඒතර අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්, ළමයින් සම්බන්ධයෙන් ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වෙනම දුරකථන සේවයක් පිහිටවලා තියෙනවා ලංකාවේ නේද? මතකද ඔයාලට? 19 29. එතකොට මේ වගේ, ඒ වගේම පරිවාසා ළමා ආරක්ෂක සේවා දෙපාර්තමේන්තුවක් පිහිටවලා තියෙනවා. එතකොට මේ වගේ විශාල වැඩ කොටසක් ලංකාවත් මේ විවිධ පුද්ගලයන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා විවිධ සේවාවන් ඉටු කරමින් යනවා, සහ ඉදිරියටත් මේ වගේ දේවල් ආරක්ෂා කිරීම සඳහා, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා මේ වගේ සම්මුති ගිවිසුම් වැඩසටහන් නොකඩවා ක්‍රියාත්මක වෙනවා. එහෙනම් දුවේ පුතේ, මේ දිනවල ඔයාලා ගෙදරට වෙලා ඉන්නේ. ඒ නිසා අධ්‍යාපන කටයුතු සඳහා වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. වැඩි වැඩියෙන් පාඩම් වැඩවලට යොමු වෙලා වැඩ කටයුතු කරන්න ඕනි. ප්‍රශ්නවලට උත්තර ලියන්න ඕනි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සොයලා ඒවට පිළිතුරු සපයන්න ඕනි. එහෙනම් දුවේ පුතේ, ඔයාලා ඉතාම සෞඛ්‍යාරක්ෂිතව ගෙදරටම වෙලා තමන්ගේ අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන ඉන්න. දරුවෝ හැමෝටම නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන්. නැවත මෙවැනිම වැඩසටහනකින් අපි හමුවෙමු.
ආදරණීය දුවේ පුතේ, අද පුරවැසි අධ්‍යාපනයේ පාඩම ඔබ වෙත ගෙන ආවේ බදුල්ල විහාර මහදේවී බාලිකා මහාවිද්‍යාලයේ පුරවැසි අධ්‍යාපනය පිළිබඳ ආචාර්යිනී කේ.ජී. චම්පිකා ප්‍රියදර්ශනී ගමගේ කුරුමෑණියන්.
ඌවේ කුරුකෙදර ගුවන් විදුලි අධ්‍යාපන වැඩසටහන් විකාශය.
සඳුදා සිට බ්‍රහස්පතින්දා තෙක් සතියේ දිනවල පසරු 3 සිට පසරු 5 දක්වා. ඉරිදට දහවල් 12 සිට පසරු 2 දක්වා.
FM 97.6 න් ඌව ගුවන් විදුලියෙන් දේතරුවන් වෙත.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා ඌව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව ඌව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් මෙහෙයවන
ඌව ප්‍රජාකුවන් මිතුලිය මගින් 5, 6, 7, 8, 9, 10 සහ 11 ශ්‍රේණිවල දුව දරුවන් සඳහා
COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ මගහැරුණු පාඩම් ආවරණය කෙරෙන විෂය ප්‍රතිපෝෂක වැඩසටහන් ලෙස
විකාශය කරන ගුවන් විදුලි ගුරු ගෙදර.
ඌවේ ගුරු ගෙදර.
රටට පිපෙන මල් අපි වෙමු පුංචි කැර.